ಸಲಹೆ ಉಬೇ ಆಲಿಂದಿ ಪಿಲಿಸಂದ ಗಾಗ್ನಿ ಸಿರಿವರ್ಧನೆಗೆ ಅನುಗ್ರಹ
ಮಹೇಶಿ ಇವಾಗ ಕಾಂತಿ ಇವಾಗ ಅಪಿಟ ತಾಕ್ಷಣ ಸಹಾಯ ಲಭಾದೇನಟ ಇಸುರು ಅಪ ಸಮಗ ಸೋದಾನ ಮೇಲೆ ಇನ್ನು ಮುಂದೆ ಹೆಮನ ಅಪಿ ಅದಾದ ಮುಲಿಮ ಮೇ ಅಸಲ ಮಾಸಿ ಕಿವಾಮ ದಲದ ಹಾಮ ದುರು ತಮ ಅಪಿಟ ಮತಕ್ಕೆನ್ನಿ ಅಪಿನ ಫಲವಿನಿ ಮೇ ಗೀತೆ ಸಂಬಂಧಿಲ್ಲ ಇನ್ನು
සුවඳ සේමා මත සුවඳ දිදින් තයි ඇල් සුලඟක් වී අවුතින් ගත සිත පුබුදන්ටයි මාත් එක්ක සංසාරේ අත්වැල් බැඳ යන්තයි කාන් කවුරුවත් නැති මට එළියක් වීන්ටයි දළදා පාමුදුරුවේ ඇසල පෝය දවසේ අලුත් සහල් මංගල් වෙත මං තනියෙන් ආවේ තනොතනිය යන්න එක්ක මේ දුර සංසාරේ ආලනිතක් මට ලැබෙන්න පැතුවා එනවාරේ තනිනොතනිය යන්න එක්ක මේ දුර සංසාරේ ආලනිතක් මට ලැබෙන්න පැතුවා එනවාරේ තනිනොතනිය යන්න එක්ක මේ දුර සංසාරේ
Sinhala News, interviews and Sinhala music. Kamini Sirivardhana proudly brings you
Ran Tirana, Radio Sri Lanka.
Radio Sri Lanka.
From Auckland, New Zealand to Sri Lankan listeners around the world. Ran Tirana, Sunday show. Sunday afternoons live at 2:55 p.m. on Planet FM 104.6. If you miss the show, you can listen again online.
planetaudio.org.nz/Ran Tirana.
ඔස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර සිට ගුවනට මුසුවන තිසර FM ගුවන් විදුලි නාලිකාව ඔස්සේ රන්දෙරණ ඉරිදා සැදැල්ලට දැන් ඔබට නැවතත් සවන් දිය හැකි.
නව ශ්‍රීලන්ත වේලාවෙන් අඟහරුවාදා රාත්‍රී 8ට, බ්‍රහස්පතින්දා රාත්‍රී 11ට හා සෙනසුරාදා දහවල් 11ට
www.tisara.com වෙබ් අඩවිය වෙත.
හොඳයි, දැන් බ්‍රහස්පතින්නේ. හොඳයි, දැන් අපි මේ පොසොන් පොය ගාවත් එක්ක මේ ඇසල පොයත් එක්ක සම්බන්ධ වෙලා මේ කතා කරන්නේ. දැන් මේක අපි කියනවානේ මේ ජීවිතය කියන එක පහ පුදුම දෙයක්. ඉතින් මේ අපි ඉපදෙනකොට කිසි දෙයක් ගේන්නෙත් නැහැ, කිසි කෙනෙක් දන්නෙත් නැහැ. යනකොට නම් දන්නවා අපි යන්නේ කොයි වෙලාවද කියලා දන්නෙත් නැහැ. මේ අතරතුර කාලේ තමයි අපි මේ සේරම සෙල්ලම් දාන්නේ. මේක කියලා තියෙනවා බ්‍රිතාන්‍ය මහා දානපති යාචකයා බ්‍රිතාන්‍ය ධනවත්ම අනාථයාගේ කතාව කියලා. උපදිනකොට අපි කිසියෙක් ධනෙ රැගෙන යන්නේ නැහැ. ධනවත් පවුලක උපන්නත් නැවත පිටවැද්දී කිසිවක් රැගෙන යන්නෙත් නැහැ. ඒ වුණත් ජීවත්ව සිටින කාලෙදී නම් ධනයකට ඕනෑම මිනිසු උරුම කම්පානවා. ඒත් මේ මිනිසා ඊටත් වඩා වෙනස් අය. දේපල වල්ටනාගම අනුව ඔහුනම් ධනවතින්. නමුත් ඒ බව ඔහුවත් දැන සිටියද කියලා සැකසයිතයිලු. හැරි හැලෝවෙස් බොහෝ දෙනා අතර ප්‍රසිද්ධව හිටියේ බ්‍රිතාන්‍ය ධනවත්ම අනාථයා ලෙසින්. ඊට හේතුව ලන්ඩනයේ සුපිරි ධනවතුන් වාසය කරන හැම්ස්ටෙඩ් හීත්ති ඔහුට අයත් ඉඩම පිහිටා තිබීම නිසා කිසිදාක ඔහු ඉඩමේ වටිනාකමට හිමි උසස්සත්වය ලබා දුන්නේ නැහැ. යාබද ඉඩම්වල හිමිකරුවන් මහා මන්දිරවල වාසය කරද්දී ඔහු සිටියේ මෙමේ ඉඩමේ කුඩා පැලක් අටවාගෙන. බොහෝ දෙනෙක්ගේ අදහස වන්නේ හැරිස් සභාධර්ම සමග සමීපව ජීවත් වීම සඳහා එසේ කළ බවයි. මුලින් ඔහු එම ඉඩම කොටසේ ජීවත් වූ අනවසර පදිංකරුවෙකු වශයෙන්. එහි වපසරය වර්ග අඩි 8450යි. දිග අඩි 130යි, පළල අඩි 65යි. තක්සේරු වටිනාකම පවුන් මිලියන 3.5ක්ලු. පස්සේ කාලෙක තවත් වසර 20ක් එක දිගට ජීවත් වීමේ අයිතිය උදෙසා ඔහු නීතිය පීඨ පැතුවලු. 2007 වසරේ ඔහුට අදාළ හිමිකම ඔප්පුව ලබාගත හැකි වුණා. එතැන් සිට මාධ්‍ය විසින් ඔහු හඳුනාගත්තේ බ්‍රිතාන්‍ය ධනවත්ම අනාථයා ලෙසින්. අලුත්ම ප්‍රවෘත්ති කියන්නේ මෙම ඉඩම් කොටස් නිවාස අහිමිවන සඳහා වන පුණ්‍යාතන දෙකකට ප්‍රදානය කිරීමට යාම. පසුගිය වසරේ පෙබරවාරි මාසයේ හැරීමේ ගිහින් ඔහුගේ වයස අවුරුදු 88යිලු. මියාමෙන් මදකරට පසු එම භූමිය ආශ්‍රිතව හැම්ස්ටෙඩ් නම් හාස්‍ය චිත්‍රපටයේ රූගත කිරීම ආරම්භ කළා. මෙහි තේමාව බොහෝ දුරට හැරිගේ ජීවිත කතා වශයෙන් ගොඩනැගිලා තියෙන්නේ. බ්‍රෙන්ඩන් ග්ලීසන් හා ඩියානේ ගීසන් ප්‍රධාන චරිතවලට පණ පොවලා. ඔවුන්ගේ අරමුණ වූයේ නිවාසන මත පුද්ගලයන් වෙනුවෙන් ක්‍රියාත්මක කර පුණ්‍යාත්න දෙකට මේ වටිනා ඉඩම් පරිත්‍යාග කිරීමට. අවසාන අවුරුදු කිහිපය තුළ ඔහු බලාගත් ඔහුගේ සමීප මිත්‍රයෙකුන ජෝ ගැනොන්ටන් තමගේ අන්තිම කැමැත්ත පිළිබඳව ලිවීමට ඔහු අදහස් කරන සිටියා. තමත් මෙම ඉඩමේ අයිතිකරුවන් ලෙස සඳහන් වන්නේ හැරි හැලෝස්ගේ නමලු. ඉඩමට ප්‍රවේශයෙන් මාර්ගයක් නැහැ. ඒට වාහන ඇතුළු කිරීම අපහසුයි. ඒ නිසා එම ඉඩම විකුණන්නට බෑ. ඔහු අතර මහා පොදු එකඟාවක් තිබුණා නම් ඔහු මේ ගිය පසු ඔහු පිළිබඳව කිසිවක් කතා නොකරන බවට උතුරු ලන්ඩනයේ ෆින්ට්ලේ වැසියෙකුන ගැනොන් කියනවා. හැරි ගැලෝස්ගේ උපන් බිම අයර්ලන්තයේ. ඒ ස්ලිගෝ නගරයේ වාසය කළ හැරි අවුරුදු 20 ඉන් පිට වෙලා පස්සේ ඔස්ට්‍රේලියාවයි නවසීලන්තයේ ගොවිපළවල සේවය කළ ලන්ඩනයට පැමිණලා තියෙනවා. 87 දී හැරි ඉන්න හිටින තැනක් නොමැති ජනාතික වශයෙන් හඳුනාගෙන අවසන්ලු. ඇත්ලන් හවුස් භූමිය ඔහුට හමුවන්නේ සෙසිටියේදී. එහි ගොඩනැගිලි දේවල් ලෝක යුද්ධ සමයේදී රාජකීය ගුවන් හමුදායේ බුද්ධි බලකාපු පුහුණු කඳවුරක් ලෙස යොදාගෙන තිබිලා. ඒ ආසන්නේ හැරි තම වාසය පිරිස අඩි 12 කුඩා අත්පැලක් හදාගෙන මහා ධනවතුන්ගේ ආකින්නෝ එහි හැරිගේ රැකියාව උනේ ගෙවතු වගා. අසල්ලාසියෙක් වන මොන්ටි පයිතන් කතාවේ නළු ටෙරි ගිලියන් ඔහුගේ ගජු මිතුරෙක් බවට පත් වෙනා. ඔහුගේ කී නිශ්චල දේවලට කරන්නේ කුමක්ද? ඉතින් මේකට දැනට අයිතිය තියෙන්නේ හැම්ස්ටන් හීත් ප්‍රදේශ බාර ලන්ඩන් නාගරික දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකෙක් පවසනවා. මෙතනදි කියන්නේ අර පරණ ගීතයක් තියෙනවා මම හිතන්නේ අපිට මේ අහලා තියෙනවනේ දැන් සංසාරේ භවයේ දුක කියන අපි ඒ ගීතෙන් සඳහන් කරනවා මේ ඒ ගීතෙන් අපි කියන්නේ මේ අද මාවත යන දුගිය යා හෙට රජ වෙනවා කියලා. ඉතින් ඒ වගේ දැන් සමහර වෙලාවට දැන් මේ මේ පුද්ගලයා හොඳට ඉඳලා ඒ වගේම අන්තිමේදී ඉතාමත් වටිනා නැත්තම් මිලෙන් අදිස් වැඩි ප්‍රදේශවල ප්‍රදේශ ජීවත් වෙලා වුණාට හිඟන්නේ විදිහට වාගේ තමයි අනාථෙක් විදිහට ජීවත් වෙලා තියෙන්නේ. එහෙනම් අපි මේ ගීතේට සවන් දීලා බලමු මොකද්ද මේ ගීතේ කියලා.
සර්ප දෙක නිති පෙරලේ වියසක ලෙස ලෝ උහරේ සංසාරේ බවේ දුකා සීසැ සීදසුන්සේ දුක සර්ප දෙක නිති පෙරලේ වියසක ලෙස ලෝ උහරේ
ඉතිං දැන් කීවේ මේ සංසාරයේ භවය දුක අපි මේ සංසාරයේ අපේ ජීවිතය ගැන කියවන ගීතයක්. දැන් මම ඉස්සෙල්ලා සඳහන් කරපු කතාව යුරෝපයේ ජීවත් වුණු මේ ධනවත් අනාථය කියලා. ඉතින් දැන් ඊළඟට තව කතාවක් තියෙනවා. දැන් මෙහෙමයි මේ රජ වුණත් මම කඩේ යනවා කියලා කතාවක් තියෙනවා. දැන් ඒකට මේ සූදානම් වෙලා ඉන්නවා මේ. දැන් මීට වඩා හත්පසින් කතාවක්. දැන් මේක අනාථ වෙලා කියන්නේ දැන් ඇත්තටම තමන් ඉඳලා තියෙන ඉතාමත් වටිනාකම යුතු පරිසරයක පොල් අතු පැලක වාගෙන බොහොම දුක්ඛිත ජීවිතයක් ගත කරලා තියෙන්නේ. ඒ සමටය දුක්ඛිත කිව්වට එයා කැමති ජීවිතේ. දැන් මහේෂි ලෑස්තිලා ඉන්නවා මේ කවුද මේ කඩේ යන්න ඉන්න රජ වෙන්න ඉන්න කඩේ යන්නේ කවුද කියලා හොඳයි මහේෂිට දැන් කතා කරන්න පුළුවන්.
බ්‍රිතාන්‍ය රාජකීය පවුල තුල රාජ්‍යත්වයට ලුහුබැඳීමක් නොමැති බව ඔවුන්ගේ ඉතිහාසයෙන්ම සමාජ ඉදිරියේ ප්‍රත්‍යක්ෂ කළ අවස්ථාවන් විරල නැහැ. ඇමරිකාවේ ප්‍රකාශයට පත් කරනු ලබන සංග්‍රහවට අදහස් ප්‍රකාශ කරමින් දෙවැනි එලිසබෙත් රජිනගේ මුණුපුරු හැරි කුමරු කියා සිටින්නේ රජතුමා හෝ රජින වෙන්න කැමති අයෙක් රජ පවුලේ සිටිනවා දැයි ඔහු හිතන්නේ නැහැ කියලා. රජ පවුලේ සමාජිකයන් කටයුතු කරන්නේ ජනතාවගේ යහපත උදෙසා බැව් ප්‍රකාශ කරමින් ඔහු වැඩිදුරටත් කියා සිටින්නේ රජ වුණත් මම මට අවශ්‍ය දේ ලබා ගැනීමට කඩේ යෑමට සූදානම් බවයි. ඉතින් ප්‍රවේණි උරුමයෙන් හිමිවන බ්‍රිතාන්‍ය කිරුලේ පුවත හැනෝවේරියන් රාජවංශයේ පටන් අද දක්වාම පැවතෙනු. සිංහල රාජවංශයේ මෙන්ම බ්‍රිතාන්‍ය කිරිටේ උරුමද රාජවංශයෙන් පිටතට නොගිය රාජවංශයකට දාව පිරිමි දරුවක නොලද විට පවුලේ වැඩිමහල් දියණිය රජකම සඳහා සුදුසුකම් ලබනෝ. ඇංග්ලෝ සැක්සන් අවධියේදී රජෙකු තෝරා ගත්තේ වීටාන් නමින් හඳුන්වන ලද මහා ජාතික මණ්ඩලයෙන් රාජ්‍යත්වයේ ව්‍යාකූල බව නිසාම 1660 වසරේදී නැවතත් රාජවංශය ස්ථාපිත කරමින් දෙවැනි චාල්ස් රජතුමාට රාජ්‍යත්වය පවරන ලදු. රජපවුලේ සමාජිකයන් නිරන්තරම ඔවුන්ගේ නම පෙරාතුව HMH නාමය යොදාගන්න ලදී. රාජකීයන්ගේ නිවහන වෙනුවෙන් වින්සර් යන නම ලැබුණේ පස්වෙනි ජෝර්ජ් රජතුමාගෙන්. බ්‍රිතාන්‍ය සහ ජර්මනිය යුද වැදී සිටින අවදීදී මේ මාළිගය හඳුන්වන ලද්දේ සැක්සි කෝබර්ග් සහ ගොතේ යන නමින්. මේ නිසා ජර්මනියේ නාමය වෙනස් කිරීමට පස්වෙනි ජෝර්ජ් රජතුමාට අවශ්‍ය වුණා. පස්වෙනි ජෝර්ජ් රජතුමා රාජකීය පවුලේ ප්‍රධානියා ලෙසින් කටයුතු කරන විට එතුමාගේ දෙවැනි පුත් යෝර්ක්හි ආදිපාදවරයාට 1926 අප්‍රේල් මාසයේ ගැහැණු දරුවෙකු ජන්මලාභය ලැබුවා. බකින්ගහැම් මාලිගයේ සිදුවන මෙම දරුවපත ලෝකයේ අමන් දානන්දයට පත් කරමින් මේ නව ජන්ම දියණියට එලිසබෙත් ඇලෙක්සැන්ඩ්‍රා මේරි යනුවෙන් නම තැබුවා. පස්වෙනි ජෝර්ජ් රජතුමාගේ ඇවෑමෙන් රාජ්‍යත්වයට හිමි විය යුතුව තිබුණේ එතුමාගේ දෙටු පුත් වේල්සේ කුමරාට වුණා. ඔහුගේ විනෝදකාමී ජීවිතය නිසා රාජ්‍යත්වය වෙනුවෙන් පෙර සූදානමක් නොමැති නිසාත් යෝර්ක්හි ආදිපාදවරයා තම සහෝදරයා වෙනුවෙන් රාජ්‍යත්වය පිළිබඳව කටයුතු වෙනුවෙන් නිරත වුණා. එලිසබෙත් කුමරිය තම සීයා සමග බෙහෙවින් සමීපව කටයුතු කළ මිනිපිරිය වුණා. ඔහු මේ මිනිපිරියට බෙහෙවින් ආදරය කළා. විටින් විට රෝගාතුර වුණ ජෝර්ජ් රජතුමා තම මිනිපිරියගේ ආදරය නිසාම ජීවිතය ලද බව විටක ජෝර්ජ් රජතුමා විසින් සඳහන් කරලා තියෙනවා. 1936 වසරේ වේල්සේ කුමරා 8 එඩ්වර්ඩ් යන නමින් රාජ්‍යත්වයට පත් වුණා. විනෝදකාමී ජීවිතය නිසා ඔහු සිංහාසනය තම සහෝදර යෝර්ක්හි ආදිපාදවරයාට පවරා වින්සර්හි ඇපාරන් ලෙසින් සාමාන්‍ය ජීවිතයකට අවතීර්ණ වුණා. මේ වන විට එලිසබෙත් කුමරියගේ වයස අවුරුදු 10ක්. 1937 වසරේ පණවල් ලද රාජ්‍ය පනත වෙනස් කරමින් 1944 වසරේ එලිසබෙත් කුමරිය 1944 වසරේදී පිය රජතුමාගේ ඉල්ලීම පරිදි රාජකීය පුරෝහිතවතියක් ලෙසින් කටයුතු කිරීමට අවස්ථාව ලබා ගත්තා. ඇය බකින්ගහැම් මාලිගයේ බාලදක්ෂ ව්‍යාපාරයට සම්බන්ධ වූ අතර සිය සහෝදරිය මාග්‍රට් රෝස් කුමරිය සමග විශාල මෙහෙවරක් ඉටු කරන ලදී. 1940 වසරේ බ්‍රිතාන්‍ය ඇති වුණ අවදානම් තත්ත්වේ නිසා එලිසබෙත් කුමරිය ඇතුළු රජපවුලේ සමාජිකයන් වින්සරේ ඉතා රහසිගත ලෙස ජීවත් වුණා. එලිසබත් කුමරියගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් ශාන්ත ජෝත් දේවස්ථානයේ ක්‍රෝවලි දේවගතතුමාට පවරන ලද අතර අධ්‍යාපනික කටයුතු සඳහා වගකීම ශ්‍රීමත් හෙන්රි මොටන් වෙතට පවරන ලදී. 1947 වසරේ ජූලි 9 දින පිලිප් මවුන්ටබන්හම් සමග විවාහයෙන් පසු 1948 නොවැම්බර් 14 දින රජපෞලේ 5 උරුමයක් කාර්යාල ලෙසින් ලද පුත් කුමරු චාල්ස් පිලිප් ආතර් ජෝර්ජ් නමින් වූවා. මේ කාලවකවානුවේදී එලිසබත් කුමරියගේ පියා අසනීප වුණා. දේවකුරුන් දන්වා සිටියේ විවේකයෙන් ඔහු වෙනුවෙන් අවශ්‍ය බවයි, විවේකයක් අවශ්‍ය බවයි. සේ කුමරිය පිය රජතුමාගේ වගකීම් බාරගෙන කටයුතු කළ අතර නිල වශයෙන් රාජ්‍යත්වයේ ඊළඟ උරුමකාරිය ලෙසින් එලිසබත් රජිනට කටයුතු කරගෙන යාම සිදුවා. 1950 වසරේ ඇයට දියණියක් ලැබුවා. 1952 වසරේ පෙබරවාරි 6 දින ජෝර්ජ් රජතුමාගේ අභාවය සිදුණා. පෙනහළු ආශ්‍රිත ආබාධයකින් පෙළුණු ජෝර්ජ් රජතුමාගේ මරණය සිදු වී ඇත්තේ කිරීටක ධමනියෙන් රුධිර කැටියක්කින් අවහිර වීමේ රෝග තත්ත්වයකින්. මේ යන විට ජෝර්ජ් රජතුමා 52 වෙනිදි වියේ පසු වුණා. මරණයෙන් අනතුරුව දෙවන එලිසබත් රජින රාජ්‍යත්වයට පත් වුණා. කවදා හෝ දිනක ඇගේ ඇවෑමෙන් රාජ්‍යත්වයට පත්වන්නේ චාල්ස් කුමරා වුවද ඇතැම් විට මෙම අවස්ථාවද දෛවෝපගතව වෙනස් වීමට ඉඩ ඇත. රාජකීය කටයුතු පිළිබඳ BBC වාර්තාකරු පීටර් හෙන්ස් සඳහන් කරන්නේ නිවස්වීක් සංග්‍රහව සමඟ පැවැත්වුණ මෙම සාකච්ඡාවේදී හැරි කුමරු විසින් තම පියාගේ අනාගත ඔටුන්න හිමිකාරිත්වය හෝ බාර ගැනීම පිළිබඳව එක්කදු වචනයක් හෝ සඳහන් කර නොමැති බවයි. තම සහෝදරයා වන විලියම් කුමරු ගෙවන්නේද ඉතා නිහඬ ජීවිතයක් වුණත් රාජකීය පවුලේ සෙල්ලක්කාරය ලෙසින් සැලකෙන්නේ හැරි කුමරු. එහෙත් ඔහු ඉතා සංවේදී චරිතයක්. ඉතා කුඩා කාලයේදීම ලෝකයක් ආදරය කළ තම මෑනියන් කියන්නේ ඩයනා කුමරියගේ ඔහුගේ අහිමි වීමේ පශ්චත්තාපෙන් වරක් මානසික අවපීඩන තත්වයට පැවා හැරි කුමරු භාජනය වුණා. මේ සිද්ධිය ගැන උදරත් කතා කරන්නේ දැඩි කම්පණයෙන්. ඔහු කියන විදිහට මගේ අම්මා නැති වුණ මොහොතේ එයාව මගුල් පෙරහැර ඔහුට ගමන් කරන්න සිද්ධ වුණා. දරුවෙක් වුණ ඔහු මුහුණ දෙන්න අවාසනාවන්තම සිද්ධිය එයයි. කිසිම දරුවකට මේ වගේ අවස්ථාවකට සම්බන්ධ වීමට නම් ඉඩ දිය යුතු නැහැ කියලා තමයි ඔහු සඳහන් කරන්නේ. ලෝකයක් බලා සිටිද්දී අම්මාගේ දේහය පිටුපසින් ඔහු ඇවිද ගිය කම්පනේ තවමත් හිතේ දෝංකාර දෙනවලු. හැරි කුමරු එම 90 දින සිද්ධිය සිහිපත් කරන්නේ එන්නේ විදියට. හැරි කුමරු විප්ලවකාරී චරිතයක් විය හැකි බවට පෙරනිමිති ඔහුගේ කතා බහ වෙතින් ඉස්මතු වෙනවා. තමන් කාලයක් පුරාම බලා සිටින්නේ රජපෞල නවීකරණය කිරීමට බවත් රජපෞල වෙනුවෙන් සමාජයේ පවතින ගුප්ත හා ආකර්ෂණය දියාරු කිරීමට තමා කිසිම විටක අදහස් නොකරන බවත් සඳහන් කරන හැරි කුමරු කියා සිටින්නේ සාමාන්‍ය පුද්ගලයෙක් විදිහට ජීවත් වෙන්න අවශ්‍ය මග ඔහුගේ අම්මා ඔහුට කියා දුන් බවයි.
රජකම් කෙරු කලකම් පලදී ඇඟලේරුයේ කාගෙත් නැකිරි මේ ඔබට වදේ දුකමට දුන්නේ මේ ඔබට වදේ දුකමට දුන්නේ මේ වාලේ මදි යපාල මේ වාලේ මදි යපාල රජකම් කෙරුවත් කලකම් පලදේ ලෝකේ මා ඉන්න තුරා
රජකම් කෙරුවත් කලකම් පලදේ ඇගලේ
පෘතුගීසීන්ගෙන් ලංකාවට ලැබුණු කෑම බීම ඇඳුම් පැළඳුම් ගැන විස්තරයක් තමයි මම මේ හඳුන්වලා දෙන්න යන්නේ. පෘතුගීසීන් හම්බෙන් කොළඹට පාවී ආවේ 1505 දී. කෝට්ටේ සීතාවක තරඟ නිසා උන්ට ලංකාවේ පහත රට බලය ලබා ගැනීමට හැකි වුණා. කෝට්ටේ ධර්මපාල රජු 1580 දී තෑගි ඔප්පුවකින් තම රාජ්‍ය උරුමය පෘතුගීසීන්ට පවරනු ලැබුවා. 1597 දී ධර්මරාජ රජු කොළඹදී මැරුණා. 1656 වනතුරු පෘතුගීසීන්ට ලංකාවේ පහත රට බලය හිමිව පැවතුණා. 1658 පෘතුගීසීන්ගෙන් යාපනයේද ගිලිහි ගියයින් පසු පහත රට බලය හිමි වුණේ ඕලන්දකාරයින්ට. මේ කාලය තුල පහත රට පෘතුගාල රජුට අයත් වුණා. අදාළ කාලයේ පෘතුගාලයේ රජවරු 4 දෙනෙක් රජ කළා. ඒ රජවරු නම් පළමු පිලිප්, දෙවැනි පිලිප්, තුන්වැනි පිලිප්පා, හතරවැනියෝ ජෝන්නේ ජෝන් නමින් පෘතුගාල රජවරු. පෘතුගාලයේ රජු වෙනුවෙන් 1580 සිට 1656 දක්වා පහත රට පෘතුගීසි කපිතාන් ජනරාල්වරු 18 දෙනෙක් පහත රට පාලනය ගෙන ගියා. පෘතුගීසි මූලස්ථානය කොළඹ කොටු වුණා. මල්වාන පෘතුගීසි සේනාවෙන්ට නිලමැදුරක් තිබුණා. පෘතුගීසි බලපෑම නිසා ලංකාවට ඇතුව ප්‍රතිඵල ගණනාවක් වෙනවා. එකක් තමයි පළමුවරට බටහිර වෛද්‍ය ක්‍රමය. බටහිර දොස්තර ප්‍රතිකාර, බටහිර ඖෂධ පහතරට ආවේ ඔවුන්ගෙන්. ඒ වගේම පෘතුගීසිගේ ප්‍රධාන රෝහල කොළඹ කොටුවේ වුණා. තවත් කුඩා රෝහල් කීපයක් පහතරට තිබුණා. පෘතුගීසිගෙන් අපට ලැබුණු ආහාර පාන වශයෙන් සඳහන් කරනවන තිරුගුපිටි භාවිතය නිසා පාන්, විස්කෝතු, කේජු, දෝසි, පීකුදු, සලාද, ගෝවා, මඤ්ඤොක්ක, පිපිඤ්ඤා, අන්නාසි, විනාකිරි, අච්චාරු, සම්බෝල අදත් පහත රට ඇති අන්නාසි වගාව රට පුරා විසිරී ඇති මඤ්ඤොක්ක පෘතුගීසීන් යටතේ සේවය කළ කාපේරි මිනිසුන් වෙනුවෙන් ලංකාවට ගෙන ආ බව පෙනෙනවා. රට දෙල් පෘතුගීසීන් ආ බව තවත් අදහසක්. ඒ තොරතුරු අනුව රට දෙල් හඳුන්වා දුන්නේ ලන්දේසින්. මල්වානේ බහුලව වැවුණු රඹුටන් ගෙනාවේද පෘතුගීසින්. මැලේසියාවෙන් රාං උටන් යන මැලේසියානු වදනේ අර්ථය ලොම් සහිත ගෙඩිය යනුයි. පෘතුගීසි කපිතා ජෙනරාල් නිලනිවස තිබුණේ මල්වානේ. පාන් පිටි පාවිතිය සමග පාන්, විස්කෝතු, කේක්, ආදී පිටි කෑම වර්ග ඔවුන්ගෙන් ලැබුණා. උත්සවවලදී බහුලව භාවිත වන අච්චාරු පෘතුගීසි කෑමක් වෙනවා. ආහාර රසවත් කිරීමට තෙලෙන් බැදීම හෙවත් තෙම්පරාදු කිරීමද පෘතුගීසින් එකතු වුණු වචනයක් වෙනවා. මාළු වෙළඳපොළ හඳුන්වන ලෙල්ලමද පෘතුගීසි වදනක්. ඒ අනුව මාළු වෙළඳපොළ ක්‍රමයේ පෘතුගීසියෙන් ලැබුණේ. අරක්කු පානේ මෙරට පැතිරි ගියේද ඔවුන්ගේ. පෘතුගීසින්ගෙන් පරංගි රෝගය පරංගි රෝගයේද ලංකාවට ගෙන ආ දෙයක්. ආහාර පාන ගැනීමේදී ඇති උපකරණම් පිඟං කෝප්ප භාවිතය, වීදුරු පළඟාන්, හැඳි ගෑරුප්පු, වතුරු පුරවදන කල්දේරම් ආදියද ඔවුන්ගෙන් ලැබුණු වචන. ඒ වගේම ඔවුන්ගෙන් ලැබුණු ඇඳුම් පැළඳුම් වල වචන වශයෙන් අපිට හඳුන්වලා දෙන්න පුළුවන් සිංහලට එකතු කලිසම, කමිසය, කබාය, සපත්තු, මේස්, බොත්තං, ගාංචු, තුවාය, කරාබු, ඇල්පෙන්ති, සාය ඔවුන්ගෙන් ලැබුණු ඒවා. ඒ වගේම මුහුණ පොවත් කිරීමට ගල්වන පුයර, පහර පහතරට ගැහෙන උඩකය හිරවන ලෙස යටදී කබා කරුත්තුවද ඔවුන්ගෙන් ලැබුණු ඇඳුම් පැළඳුම් වෙනවා. ඒ වගේම ගෙදර දොර උපකරණ වශයෙන් යෙදුණු යෙදුම් හා ගෘහ භාණ්ඩද ගණනාවක් වෙනවා. මේස, බංකු, අල්මාරි, ජනේල, පලංචි, ආරුක්කු, කපරාරු, පෙරදෝරු, පෙදරේරු පුතුගීසි වදන්. ඒ වගේම මිලදී ද්‍රව්‍ය මිලදි ගින්නා, කඩපිල් පිහිටි, වෙන්දසල පිහිටි, බංගසාල යන පුතුගීසි වචනයක් තමයි අදත් කොළඹ මංගසාල විදිය විදියට භාවිතා වෙන්නේ. ලංකාවේ භාවිතන පෘතුගීසි භාෂාව පෘතුගීසීන්ගේ පෙරදිග මධ්‍යස්ථානයේ ඉන්දියාවේ ගෝවා වුණා. පෘතුගාලයේ භාවිතවන පෘතුගීසි භාෂාවට වඩා අද ලංකාවේ ඉරලෙස භාවිතන පෘතුගීසි බස බොහෝ වෙනස්. කොළඹ, මඩකලපුව, වහකෝට්ටේ පෘතුගීසි ජනතාව වාසය කරනවා. පෘතුගීසින් මහාචාර්ය ඩී.ඊ. හෙට්ටිආරච්චි පෙන්වා දෙන පරිදි ඔවුන්ගෙන් ලැබී ඇති සිංහලයේ භාවිතවන වචන 800කට වඩා වැඩි.
හොඳයි, දැන් ඒ ගීතය විස්තර දුන්නේ මේ පෘතුගීසි ගැන. අද අපි දන්නවා, we have three special listeners here in Mount Albert, Adam Thompson Hill, and Mama is uncle, and Professor Reggie. You all know that we have the experience about the Portuguese invaders to Sri Lanka as well as India, and they settled down the far down of India, it's Goa. The next song we are going to play especially for you three, it's about the Goa ladies.
Non mi attivo adesso, ubi, raggio e come, la palazza di Ma kumara, oba kumari, divye malighe Divye malighe
Lai 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 l
Yes, of course, about the Govia ladies, the song expressed that the Sri Lankan ladies is way better than the Govia ladies, the Govia ladies. So Portuguese comparing the Govia ladies and the Sri Lankan ladies those days, not now. But that song, especially for you, Adam Thompson Hill, Mama, Uncle, Professor Reggie. So we'll try to give another song for you later on. හොඳයි එහෙමනම් අපි තවත් තොරතුරක් ඉදිරිපත් කරන්න කැමතියි මෙන්න මෙහෙම මේ තියෙනවා එක එක අපි තොරතුරු ඉදිරිපත් කරනකොට ලංකාවේ අලුත්ම දැන් අපි මේ දවස්වල දන්නවා මේ ලෝකේ ගත්තාම ගොඩක් මේ අලුත් අලුත් දේවල් සිද්ධ කරනවා අලුත් අලුත් දේවල් සිද්ධ කරනවා මේක හදවත් සත්කම හදවත් සත්කම ලංකාවේ නොකර නෙමෙයි යවුන් සීන මැද සැරිසරමි මරණ නොපැතු ප්‍රදීප්ත මරණේ කැන්දමින් මරණේ අභ්‍යාස සීන අතර හුන් 36 වැනි පුෂ්පාටත් 56 වැනි නවරත්න යාපාස 40 වැනි පීකේ මුණසිංහ මහත්මයාට ජීවිතේ කැන්දමින් ආශ්චර්යමත් සෙදුවීම් මාලාවක් ඉකුත් සති මහනුවර මහරුවල හෘද සල්ලියාගාරයේදී සිදු වුණා තවත් අයතුගේ හදවතක් තවකගේ සිරුරක් තුළට සජීවීබද්ධ කරන කියලා කියන්නේ පොඩි වැඩක් නෙවෙයි සමස්ත මානවය පමණක් නෙවෙයි මෙලෝ වෙසෙන සෑම සියලු සත්වකීම ඒකායන ප්‍රාර්ථනේ තත්පරික හෝ තමන්ගේ හුස්ම පොද රැක ගැනීම නවීන වෛද්‍ය විද්‍යාව සහ නවීන තාක්ෂණ අනුව සියලුම පරීක්ෂණ මෙහෙයුම් ලබන්න ජීවිතයක් පවත් මොහොතක් ජීවත් කිරීමේ අරමුණ ඇතුව ජාත්‍යන්තර වශයෙන් දිනු රටවල සොයාගෙන නව දැනුම ප්‍රායෝගිකව මහජන සේවයට යෙදීමට අවස්ථාව ඊට ආසන්න කෙටි කාලයකම ශ්‍රී ලංකාවට ලැබුණත් හදවත් බද්ධ කිරීමේ නව තාක්ෂණ ක්‍රමයේදී ලංකාවට පැමිණිලා ප්‍රමාද වුණා තම දැනුම උකහා ගත හැකි ප්‍රඥා ලංකාවේ නොසිටි නිසා වෙන්නට පුළුවන්. හදවත් බද්දේ ඇමරිකා එක්සත් ජනපදයේ හඳුන්වා දුන්නේ 1960 දී. 1966 දී දකුණු අප්‍රිකාවේ ප්‍රායෝගික අත්දැක බලමින් හදවත් බද්ද කිරීමේ කාර්යාවේ සමාරම්භකයා තමා බව ලොවට හඬගා කිව්ව හර්දා පෙනහළු බද්ද කිරීම සඳහා ශල්‍ය වෛද්‍ය එකමුතුවක් ලංකාවේ තැනුනේ 2015 ඉඳන්. වත්මන් සාමාන්‍ය ජනතාව වාසනාවන්තයි. කලකටෙහිදී මහජන මුදලින් එංගලන්තයේ සීමන් රෝහලට ගොස් අධ්‍යාපන අපේ විශේෂඥ වෛද්‍යවරුන් කීප දෙනෙකුගේ එඩිතර තේජස්භාවයේ අනුභවයෙන් විස්කමක අරුමය පිළිබඳ ශ්‍රී ලංකා නාමය 2017 දී ජාත්‍යන්තරින් මුදාහලින්න පුළුවන් වුණා. බෙදා එකමුතු විශේෂඥ වෛද්‍යවරු සෙසු වෛද්‍යවරු හෙද කාර්ය මණ්ඩලය කනිෂ්ඨ සේවා කාර්ය මණ්ඩලය ඇතුළු සියල්ලන්ගේම අනුභවයෙන් පුෂ්පා අද හෘදයේකගේ හදිසි ප්‍රතිපාර ඒකකේ සොසක්තියෙන් උස්ම ගනිමින් හෙළමින් ප්‍රදීප්ගේ හදවතින් ආදරේ කරුණාව දයාව වැහෙන සිතිවිලි වලින් ජීවත් වෙනවා. වකගඩු අකර්මණීය වසර ගණනාවක් වූ සුසුම් හෙළමින් හුන් දෙදෙනා සාමාන්‍ය තත්ත්වයට පත් වෙලා මෙහාස්කම හුදෙක්ම විශේෂඥ වෛද්‍ය කණ්ඩායමේ ප්‍රාතිහාර්ය නිසාමයි. ඉතින් ඇත්තටම මෙතන සිද්ධ වෙලා තියෙන්නේ මොලේ මැරුණු මොලේ වැඩ නොකරන තරුණ පුතෙක් ගේ ශරීර අවයව 36 වැනි පුෂ්පාට 56 වැනි නවරත්න යාපාට සහ 40 වැනි පීකේ මුණසිංහ මහත්මියට වශයෙන් තම ඔහුගේ ශරීරයේ කොටස් වශයෙන් දන් දීමයි මේ මහජනා එක ඊටාම ලොකු පිනක් මහජනා එම දරුවාට මෛත්‍රී බුදුන් කාලේ ඊටමත් හොඳ තැනක ඉපදිනට ලැබේවා කියලා අපි වාසනාව දෙනවා. අපි එහෙනම් තවත් ගීතයකට සමන් දීලා ඉඳමු. දැන් මේ ගීතේ තෝරාගත්තේ මේ දරුදුක කොහොමදක් තියෙනවා මේ දෙමාපියන්ට කොච්චර පිනක් ලබා දුන්නත් පිනක් ලැබුණත් ඒ දරුදුක ජීවිත කාලෙටම තියෙනවා. ඒක තමයි ස්වභාව ධර්මයේ හැටි. මේ පූජා චිත්‍රපටයේ මේ ගීතේ Love me. චිත්‍රපටයේ බිම දර්ශනයෙන් කියවෙන්නේ අලුගෝසෝ වශයෙන් කටයුතු කරන ජෝ අභිනේක්‍රමයන් විශිෂ්ට රංගනය සම තමගේ එකම පුතා එල්ලුම්ගහට නිම වෙලා අලුගෝසෝ වශයෙන් ඔහුට කතා කරන්න රාජකාරී කටන් කරන්න සිදු වෙලා ඒ පපුව පැලලා මැරි වැටෙන හැටි තමයි මේ කතාවෙන් කියන්නේ දරුදුක කියන එකයි එතනදි සඳහන් කරන්නේ
මහමෙර වැනි වර සිටි පුරනා කඳුලැලි සමුදුර නැති සගවනා
සඳහන් කරවාගේ පූජා චිත්‍රපටියේ අලුගෝසෝගේ චරිතය රඟපෑවේ විශාරද ජෝ අභිනේක්‍රමයන් ඔහුගේ එකම පුතුවන් පුතුණුවන් හැටියට රඟපෑවේ අමරසිරි කලන්සූරිය ඔහු මරණීය දඬුවම් නියම වෙලා එල්ලුම්ගහට නියම වෙලා තියෙන වෙලාවේ එල්ලුම්ගහේ අර කඳ අදින්න තිබුණේ ජෝ අභිනේක්‍රමට නමුත් දරුදුක හුලා ගන්නට බැරුව හද පැලිලා මැරෙන කතාව තමයි තියෙන්නේ. හැබැයි දැන් මේක දුකට තමයි මේ දරුදුක. මේ 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 හෘදයාබාධය හැදෙලා මැරලා තියෙන දුකට. දැන් ඊයේ පෙරේද මේ සතුටට හෘදයාබාධය කියන දැන් හදවත පැලලා ලාය පැලලා මැරලා තිනවා. අපි දැක්කා පත්තරේ තියෙන අන්තර්ජාලයේ හෙම්මාතකම් ප්‍රදේශයේ කාන්තාවක් මහිතන්නේ මැදිවියේ හෝ තරුණ කාන්තාවක් වසර ගණනාවක් තිස්සේ දරුවෙක් නොලැබල ඉඳලා තම කුළුඳුළු දරුවා ලැබිලා දරුවා අතර දෙනකොට පුතෙක් ඒ සන්තෝෂයේ උහුලා ගන්නට බැරුව ලාය නැතන් හදවත පැලිලා ලාය පැලිලා මැරිලා ඉතින් හරිම අපි කියේ දුක කියන එක බෙදෙන හැටි ආතක දුකට හදවත පැලිලා නැතන් තම පියාට මේක සතුටට ඉතින් ඒකයි මේ දුක සතුට කියන එකත් අපි හැමදේම බුදුහාමුදුරුවෝ දේශනා කරා වාගේ මජ්ජපමා දට්ටාන වෙන්න ඕන අපි උපරිමයට වඩා සන්තෝෂ වුණොත් එහෙම ඒකත් ඉවරයි උපරිමයට ඇඬුවොත් එහෙම ඒකත් ඉවරයි හැමදේම කෑම බීම මනස සතුට නිින්ද හැම දෙයක්ම තියෙන්න නැ මේ මද පමණින් දැන් ඒකෙන් දැන් සමහරු කියන්නේ සුරාමේරේ මජ්ජපමා දට්ටාන කිව්වම මද පමණින් කියලා නේ කියලා තියෙන්නේ කියලා නිකන් ඒක පොඩක් ඇඩ්වාන්ටේජ් එකක් ගන්න හැබැයි කෑම ගැන කතා කරනකොට නම් මද පමණින් සමහර කට්ටිට නම් ටිකක් ප්‍රශ්නයක් වෙනව නේද හොඳයි කමක් නැහැ එහෙම වෙන්නත් පුළුවන් ඕන්න හොඳයි අපි එහෙනම් දැන් වීමට අහලා ඊට පස්සේ නැවතත් කාන්ති සම්බන්ධ වෙනවා
ඔබේ රසවින්දනය සඳහා ගාමිණී සිරිවර්ධනගේ අනුග්‍රහයෙන්
රන් දෙරණ ඉරිදා සඳැල් ලෝපුරා සිටින ශ්‍රී ලාංකික අසන්නන් වෙනුවෙන් නාසීලන්තේ ඕක්ලන්ඩ් නුවර සිට ප්ලැනටි FM 104.6 ගුවන්තරංගෝස්සේ සෑම ඉරිදාම පස්වරු 2:55ට සජීවීව ගුවනටම සුවන ඔබේම ගුවන් විදුලි වැඩසටහනයි
planetorio.org.nz/randerana ශ්‍රී ලංකාවේ ප්‍රවෘත්ති පිළිබඳව පවසනවා නම් පොලිතික හා ප්ලාස්ටික් මගින් පරිසරයට වන හානිය වැළැක්වීමට ආහාර දවටනේ කියන ලංෂීට් රෙජිපෝම් ආහාර දවටන පෙට්ටි හා ෂොපින් බෑග්
පාවිච්චියේ ලබන සැප්තැම්බර් පළවෙනිදා සිට තහනම් කරලා තියෙන බව මධ්‍යම පරිසර අධිකාරිය සඳහන් කරනවා. 1980 අංක 40 දරන ජාතික පාරිසරික පණිපතේ ප්‍රතිපාදනවලට අනුව 2006 ඔක්තෝබර් මාස 10 වෙනිදා නිකුත් කර ඇති අංක 1460 දරන පණතේ රෙගුලාසි වලට අනුව මෙම තහනම පැනවූ බව තමයි ඔහු සඳහන් කරන්නේ. ඒ වගේම ඩෙංගු ආලේපණයට මුල් තැන කියලා සඳහන් කරලා තියෙනවා. ඒ කියන්නේ ඩෙංගු මදුරු දෂ්ටයෙන් ආරක්ෂා වීම සඳහා වෙළඳපොළේ ඇති ඒ සඳහා අනුමත ආලේපන යොදා ගන්නා මෙන් ඩෙංගු රෝගය සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරු ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. මෙම විශේෂඥ වෛද්‍යවරුන් පවසා සිටින්නේ තම නිවසේ හෝ නිවසින් එළියට යන විට අනිවාර්යයෙන්ම පැඟිරි තෙල් හෝ ඒ සමාන වෙනත් ආලේපනයක් ආලේප කළ හැකි අතර එමගින් පැය කිහිපයක් යනතුරු ශරීරයට ආරක්ෂාවක් ගෙන දෙන බවයි. අවුරුදු 5ට අඩු කුඩා දරුවන්ට ස්වභාවික අමුද්‍රව්‍යයක් හෝ ඇඟවැසුණු දැඳුමක් මගින් සිරුර ආවරණය කළ යුතු අතර පැඟිරි තෙල් ආලේප කිරීමේදී දැවිල්ලක් හටගන්නේ නම් 50%කට පොල් තෙල් හෝ ක්‍රීම් වර්ගයක් මිශ්‍ර කරගත යුතු බව පවසන්නේ. ඩෙංගු අවදානම තදින්ම පවතින කොළඹ නගර සීමාවේ ජලය එකතු කරන භාජන වසා තබන්නේ 100% ප්‍රමාණයක වන අතර මදුරු අම්බෝවන ස්ථාන පරීක්ෂා කරන්නේ 56%ක් බවත් ඩෙංගු මර්ධන ඒකකයේ සංඛ්‍යා ලේඛන වලින් අනාවරණය වෙලා. එසේම මෙම සමීක්ෂණ වාර්තාවන්ට අනුව දරුවන් හා වැඩිහිටියන් ආරක්ෂා කරගන්නට ශරීර ආලේපන භාවිතා කරන්නේ 11% බවද වාර්තා වෙනවා.
හොඳයි, අපි දන්නවා දැන් ලංකාවේ දිනම නම් උණක් හෙම්බිරිස්සාවක් හැදුනහම නැත්නම් ඇඟිලි අමාරු හැදුනහම අපි බොන්නේ කොත්තමල්ලි. ඉතින් දැන් මේ සින්දුවත් මට හිතුණා අපි මේ බයිලා අහගෙන ඉන්න කට්ටියට දෙන්න කියලා. This is also again to Adam Thompson Hill and Mama and Professor Reggie that you all know that about the coriander. If you suffer a cold and flu or any body ache back in your country, this is in Sri Lanka or India, wherever, normally your parents used to give you boiled coriander seeds with ginger or garlic. So that is you enjoy the drink and no more Western medicines. And this song about the latest version is about Kottamalli. Sunil Pereira and the Gypsies.
Anang anang behit walata aige banne salli ona ledak honda wenawa ponna kottamalli Rumeniya vilu tiyenne hondama kottamalli ලංකාවට ගෙන්නන්නේ අපේ අමල් මල්ලි
ලංකාවට ගෙන්නන්නේ අපේ අමල් මල්ලි බොමු අපි කොත්තමල්ලි මොකටද විස්කි බ්‍රැන්ඩි බොමු අපි කොත්තමල්ලි මොකටද විස්කි බ්‍රැන්ඩි නංගි මල්ලි සවම කොත්තමල්ලි
ඔයලෙඩද දුකට ඔබට පිහිට වෙන්නේ කොත්තමල්ලි
අපේ කුංචි කාලේ
මතක වෙනවා අම්මා කොත්තමල්ලි පෙව්ව කාලේ
අපිට හැදුන හැමලෙඩටම අම්මා දුන්න එකම බේද
මේක බොන්න පුතේ
කොත්තමල්ලි
වෙන්න සමහර අය විටමින් ප්‍රතිපොති එක්සසයිස් කරලා කරලා සමහරුන්ට අති
අනේ අති
ඔය අරව මේව මුකුත් නොකර කොල්ල වගේ ඉන්නේ මම තාමත් උදේ හවා කොත්තමල්ලි බොන්නේ
පනහපනලා උනත් දෙයා පිට්ටකේනේ ඉන්නේ බොමු අපි කොත්තමල්ලි මොකටද විස්කි බ්‍රැන්ඩි බොමු අපි කොත්තමල්ලි
ලෙඩද දුකට ඔබට පිහිට වෙන්නේ කොත්තමල්ලි
අපේ කුංචි කාලේ පොඩිලොනක් හදන වෙලේ
මට මතක් වෙනව අම්මා කොත්තමල්ලි පෙව්ව කාලේ
අපිට හැදුන
ප්‍රසිද්ධ පුද්ගලයන්ගේ විවාහ මංගල්‍ය උත්සව කියන්නේ කාලයක් තිස්සේ කතා කරන මාතෘකාවක් බවට පත් වෙනවා. දැන් පාපන්දු කියලා ගත්තාම අපිට මතක් වෙනවා ආජන්ටිනාව. දැන් ආජන්ටිනාව මතක් වුණාම ලෝක ශූර පාපන්දු ක්‍රීඩක ලයනල් මෙසි ගැන සිහි වෙනවා. මේ කතා කරන්න යන්නේ මේ ලයනල් මෙසිගේ විවාහ මංගල්‍ය උත්සවය ගැන. ලෝ පුරා තරුණියන් කී දෙනෙක් මේ කඩවසම් ක්‍රීඩකයාගේ ප්‍රියම්බිකාව වන්න කොච්චර උත්සාහ දරන්නේ නැද්ද? නමුත් ඔහුගේ හිත දිනාගත හැකි උනේ කොච්චර කාන්තාවන් හිටියත් සිව ජීවන සහකාරී ලෙස ඔහු තෝරගත්තේ තම බාලවියේ පෙම්වතිය. වර්තමාන පාපන්දු පිටියේ පරමාදර්ශයක් වන ලයනල් මෙසි මේ වන විට 30 වැනිදි. ඔහුගේ අතගත්තේ අවුරුදු 5 පටන් තමා දන්නා ඇන්ටලනා රොකුසෝ. ඇය වයස අවුරුදු 29ක්. පසුගිය සිකුරාදා සැන්ටාෆේ ප්‍රාන්තයේ පීටි සුප්‍රි හෝටලයක ඔවුන්ගේ මංගල උත්සවය පැවැත්වුණා. ඒට ආරාධනා ලැබ සිටි අමුත්තන් සංඛ්‍යාව 260කට අධිකයි. ඒ අතර සමාජිකත්වයේ දරණ බාසිලෝනා ක්‍රීඩා සමාජයේ ලුයිස් සුවාරෙස්, නේයිමාර් හා චෙඩා පිකේ දවිය. පිකේ පැමිණ සිටියේ පොප් ගායිකාවක වන තම සුරූපී බිරිඳ ශකිරා සමගින්. මීට අමතරව ෂෑවි, කාල්ස්පියෝල්, පෙප් වගේ රූමත් බිරියන් සමග මංගල උත්සවයට පැමිණ සිටියා. ලයනල් මෙසි හා ඇන්ටලනා එකිනිකාව අඳුනාගෙන අවුරුදු 5ක තරම් කුඩා අවදියේ සිට අවුරුදු 13ේදී ඔවුන් තම ක්‍රීඩාවේ ප්‍රගතිය සඳහා ස්පාඤ්ඤ වෙත ගියේ. නමුත් ඔවුන් නිතරම හමු වුණා. ක්‍රීඩාව සමග මෙසි වෙත වූ ලෝක ආකර්ෂණේ ඉහළ ගිය නමුත් ඔහු තම පෙම්වතිය අතහැරියේ නැහැ. අවසානයේ ඔහු සිය ගම් ප්‍රදේශයේ වන රොසිරියෝ හිදී ඇය විවාහ කරගත්තා. ආරාධිත අමුත්තන්ගෙන් සමහරු පැමිණ සිටියේ සිය පෞද්ගලික ජෙට් යානාවලින්. ඒ වගේම තමයි මනමාලීගේ මංගල ඇඳුම නිර්මාණය කරලා තියෙන්නේ සුප්‍රසිද්ධ ස්පාඤ්ඤ මෝස්තර නිර්මාණ ශිල්පිනියක වන රෝසා ක්ලාරා. ඒ ආජන්ටිනාවත ගෙනෙන තින්නෙත් විශේෂ ගුවන් යානයකින්. ඇතැම් මාධ්‍ය වාර්තා කළ පරිදි මංගල අවස්ථාව ආවරණය කිරීම සඳහා 450ක පොලිස් නිලධාරීන් පිරිසක් යොදවා තිබෙනවා. අමුත්තන්ට සිය දුරකථන ක්‍රියා විරහිත කර තබා ගන්නට අවවාද කරලා තියෙනවා. ඒ වගේම තමයි විවාහ මංගල්‍යයට දින දෙකකට පෙර පොලිසිය හා බදු පරීක්ෂක නිලධාරීන් විසින් විශේෂ මෙහෙයුමක්ද හෝටල් ආශ්‍රිතව සිදු කරන ලද බව වාර්තා වෙනවා. මේ මංගල්‍යයේ තිබුණු සුවිශේෂත්වය නිසාම එය සමහරු හැඳින්වුවේ සියවසේ මංගල්‍ය නමින්. කෙසේ නමුත් සිය බාලවිය පෙම්වතිය විවාහ කර ගැනීමෙන් ලයනල් මෙසි ලබා දී ඇත්තේ අගනා ආදර්ශයක් යයි ඊට වඩා වැදගත් බව කියන්න ඕනේ.
හොඳයි, අපි දැන් තවත් ගීතයක් ඉදිරිපත් කරන්න සූදානම් වෙලා ඉන්නේ. එහෙමනම් මම හිතනවා මේ ගීතය වාදනය කිරීමට යම් කිසි අපහසුතාවයක් තියෙනවා. අපි මෙන්න මේ ගීතයට සවන් දීලා ඉඳමු. හොඳයි, දැන්
ලස්සන අත්තටු මට දෙනවා නම් ඈතට ඈතට ඉගිලෙන්න මං ඔබව සොයාගෙන මොහොතින් නෙනවා කැදැල්ල වෙත අරගෙන යන්න පින් කෙරෙල්ලියේ ඔබ අහගෙන ඉන්නවද මේ සුන්දර කතාවේ තේරුම දන්නවද මං ඔබට මොන තරම් ආදරෙයිද ඔබ ආයෙත් අහනවද නෑ මට විශ්වාසයි අපි දෙන්නා දැන් දෙදෙනෙක් නොවෙන වග අපි දැන් අපේ වග කලා වගේ දැනුණා ඔ මට දැනුණා සෙලවෙන හදවත හිමින් සැරේ අත වැනුවා අත වැනුවා එක අහසක් එකම සඳක් තනිතරුවක් මං මොනව කරන්නද ඇත්තට මගේ හිත හරි කලබල වෙනවා මහ සාගරේ වගේ තෙම මගේ හිත ඇතුලෙත් විප්ලවයක් වෙනවා
ඉතිං දෑබරසන්නේ අදත් අප ඔබ සමග ගත කළ කාලේ කැමෙන් කැමෙන් ගෙවි යනවා. අද වැඩසටහනේ සම්බන්ධීකරණය සහ හඬදායකත්වය
මම කාන්ති දසනායක.
ඒ සමග අද අපට හඬදායකත්ව ලබා දුන්නා
මහේෂිකා වික්‍රමරත්න.
ඒ තමත් සමගම අද තාක්ෂණයේ හැසිරීමට මට සහාය වුණා ඉසුරු ජයවර්ධන. මෙතෙක් වෙලා ඔබට කතා කරමින් තාක්ෂණයේ හැසිරීමෙන් ශබ්ද පරිපාලනය කිරීම ඔබ රැඳි සිටි මම ගාමිණී සිරිවර්ධන ලබන සතියේ මේ වෙලාවට ඔබ හමුණුතුරු ඔබට සෝදායි සතියක් අපි ප්‍රාර්ථනා කරනවා.
අතීතේ අපේ මව්බිම එක්සත් කිරීමට උරදුන් දිරිදුන් විරෝධාර දූපතුන්ට වර්තමානයේ අපේ රට රුදුරු ත්‍රස්තවාදීන් බේරාගත් සූරවීර දූපතුන්ට අනාගතයේදී අපේ මව්බිම සෞභාග්‍යමත් රටක් කිරීමට නොමසුරු දායකත්වය ලබා දීමේ අදිටනින් ලෝපුරා සිටින අපේම දූපතුන්ටත් මේ ආශිර්වාදය.
සිරි සිරි ලක පින්විම මත පින් මහිමෙන් නිපදුන පුත අතීතයේ රට ජය රැකු ජය දුස නැගුරන විරුපුත ආශිර්වාදය උඹතයි මහා සාගරුවනේ ආශිර්වාදය උඹතයි මහා සාගරුවනේ ගැමුණු දවස නොවයි පදී සිටියා පුත එදවස